කන්ටෙන්ට් කොහොමද කට්ටිය කරගෙන ගිය කටයුතු වල මොනවාද ගැටලු එහෙම පොදුවේ කතා කරන්න තියෙන්නේ කරගෙන ගිය කොටස දරහන් ගුණේ ඔබ දෙනෙක් කළේ නේද කොටෙන් කරුණු හුරුණයින් පස්සේ ඒ කරුණු පහ මූලික කරුණු පහ අපි ඊට පස්සේ අරමුණු කරලා බලන්න පුරුදු වෙන්න ඕන. ඒ කරුණු ඔක්කොම හුරුණයින් පස්සේ පළවෙනි කාරණා උදාහරණයක් විදිහට ආරකත්තායි පී අරහන් කියන කාරණා. භාග්‍යතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් දුරු වුණා කියද්දී විශ්ව එක්කම බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් දුරු වුණා. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන මේ කෙලෙස් කියලා කියන්නේ මොනවද? උදාහරණයක් විදිහට ලෝභය කියලා කියන්නේ මොන වගේ ධර්මයක්ද? අපිට සියල්ලෙන් සියල්ල වැටහෙන්නේ නැති වෙයි. නමුත් අපිට දල වශයෙන් තේරෙනවානේ ලෝභය කියලා කියන්නේ අරමුණේ ඇලෙන ගතිය. එතකොට මේ ලෝභය කියන එක ඇති වුණාම අපිට තියෙන අවස්ථාව වෙනකන් අරමුණ ලබා ගැනීම සඳහා තද උවමනාවක් දෙඩි ඇල්මක් තියෙනවා. දැන් ඒක කුසල් හිතක යෙදෙන ඡන්දයට වඩා වෙනස්. දැන් ඒක ඒ වෙනස්කම් තේරුම් ගන්න. දැන් අපිට නිවන් අවබෝධ කර ගැනීම සඳහා කැමැත්තක් තියෙනවා. ඒක වෙනයි. දැන් අපිට අපි කැමති ලෝභනීය අරමුණකට වෙනස්. පැහැදිලිනේ. දැන් ඒ අරමුණ නැත්තම් ලැබුණ නැත්තම් පීඩාවක් තියෙනවා. දැන් එහෙම පීඩාවක් නැහැ කුසල් හිතක. පැහැදිලිනේ. ඔක තමයි ලෝභය සහ ඡන්දය අතර වෙනස්කම. මේ දෙකලුත් අපි තේරුම් ගන්නවා. දැන් අපිට කුසලය කිරීම සඳහා තියෙන ඡන්දයක් කුසල ඡන්දය කියලා කියනවා. හැබැයි ලෝභය කියන්නේ ඒ අරමුණ ලබා ගැනීම සඳහා තියෙන දෙඩි ඇල්ම. ඒකට ඒක තේරුම් ගන්න ඕන අපිට මේ ලෝභය නිසා එහෙමනම් පීඩාවක් තියෙනවා. ඒ පීඩාවෙන් භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ නිදහස් වුණා. එහෙම නැත්නම් මේ ලෝභය කියන කෙලෙසය නැති උතුමන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගේ సంతානය මේ ලෝභය කියන පීඩාවෙන් තොරයි කියලා කල්පනා කරනවා. ඉතින් දේශයක් තමයි දැන් දේශය ඇති වුණාම අනිවාර්යයෙන්ම දෝමනස් ඒ දෙවින තෙවින ගතියක් පීඩාවක් ඒ විලාවෙත් තියෙනවා. තියෙන නිසානේ ඇතම් කෙනෙකුට දේශය නිසා නිින්ද යන්නේ නේ. දේශය වැඩි වුණාම සමහරෙකුට නිින්ද යන්නේ නැහැ. තව සමහරු ජීවිතේ නැති කරගන්න කල්පනා කරනවා. ජීවිතේ නැති කරගන්නවා සමහරු. ඉතින් ඒ අර දේශයේ තියෙන ආදීනව පැත්ත. ඉතින් කල්පනා කරන්න ඕනේ මොන වෙන පීඩාකාරී කෙලෙසයක්. භාග්‍යතුන් වහන්සේ මේ කෙලෙසෙනුත් දුරුණ පිරිසිදු තුමන් වහන්සේ නමක්. ඒ විදිහට ටිකක් විස්තරයතු කල්පනා කරන්න ඕනේ. පැහැදිලිද? ඒකට ඒ විදිහට තමයි මේ පළවෙනි කාරණාව ටිකක් අපි විස්තරයතු කල්පනා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව ඒ භාග්‍යතුන් වහන්සේ කෙලෙසුන් ප්‍රහාණය කළා. කෙලෙස් සතුරන් නැසූසේක කියලා අර කියන්නේ. ඒකට ඒකේ එතනින් අදහස් කරන්නේ සමුච්ඡේද ප්‍රහාණය ගැන. ඒකට සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත මාර්ග ඥානයේදී සෝතාපට්ටි මාර්ග ඥානයේදී කෙලෙස් වල කොටසක් ප්‍රහාණය කළා. ඉතින් ඉතිරි මාර්ග ඥාන වලදී ඒ විදිහටම කොටසින් කොටස ප්‍රහාණය කරලා සම්පූර්ණම කෙලෙසුන් නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරපු තුමන් වහන්සේ නමක් කියලා මේ සමුච්ඡේද ප්‍රහාණය කියන කාරණාවට මුල් තැන දීලා අරමුණු කරන්න. එතකොට තුන්වෙනි කාරණාව එහෙම නැත්නම් මේ නැවත උපදිමින් නැරෙමින් තියෙන සසර ගමන අවසන් කළා කියන එකනේ. එතකොට ඒ වෙලාවේ අපි ටිකක් කල්පනා කරන්න ඕන. දැන් ඒ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප. එතකොට ඒ ටිකේ ඔක්කොම අර්ථ නොතේරුණාට කමක් නැහැ. දැන් මේ ටික තේරෙන්න ටිකක් දැනීම තියෙන්න වෙයි. ඒ ටික නොතේරුණත් කල්පනා කරන්න ඕන මේ චක්‍රයක් විදියට නැවත උපදිමින් මැරෙමින්. එතකොට මේ සසර ගමන කියන එක සැපයක්ද දුකක්ද? දැන් කල්පනා කරලා බලන්න ඕන මේ සසර කියලා කියන්නේම දුක් ගොඩක එකතුවක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙයි හිතේ සමහර විට දිව්‍ය ලෝකවලත් උපදින එකත් සසරටමයි තියෙන්නේ. ඒ ගැන අපි කතා කරමුකෝ නේද? එතකොට දැන් මේ සසර පවතිනවා නම් අනිවාර්යයෙන්ම අපායවල වල උපදින්න වෙනවා. දැන් නියත විවරණ ලැබුණත් උපදිලා තියෙනවා. දැන් ඔය ජාතක කතාවල බහුතරයක් අපිට අහුවෙන්නේ ඒ අපායවල වල ඉපදුණු අවස්ථාවල නේද? දැන් තිරිසන් අපාය ඉපදුණු අවස්ථාව ගැන ජාතක කතා බොහොම එක කියවෙනවා. දැන් කුසල් විපාකයකින් තිරිසන් ලෝකෙ උපදිනවද? නෑ. අකුසල් විපාකයකින්මයි තිරිසන් ලෝකෙ උපදින්නේ. එතකොට මේ විදිහට බෝසතන් වහන්සේ උනත් ඒ තැනකින් බේරිලා නැහැ. ඒ වගේම තමයි දැන්ත් අපාය වෙලත් ඉපදෙන්නේ නැද්ද? අපාය භූමිය වෙලත් ඒ ප්‍රධාන අපායවල වල නොඋනට පරිවාර අපායවන් වල උපදින්න පුළුවන්. අර තේමීය ජාතකයේදී කියවෙන්නේ නේද? ඊතෙන් වල කියවෙනවා ඉතින් පොසුපත් නිරේවන් වල ඉපදින බව. මේක නිසා දැන් මිදිලා නැහැ බෝස ඒ නියත විවරණ ලැබුවයින් පස්සේ මාර්ග ඥාන ලබන ඇත්තරම අරහත්වේ ලබනකම්ම ඒ සසර දුක කියන එක ඉතින් තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන දැන් අපායවල වල ඉපදීමේදී ඇති වෙන දුක කොයි වගේද? දැන් අපායවල වල විස්තර අහලා තියෙනවා නේ ඒවා ඔක්කොම ඉතින් අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒවා රේරුකාණී සන්නාන්සේගේ ඒ ටික කියවා ගන්න. ඉතින් මේ අපායවල වල මෙහෙම මෙහෙම දුක් තියෙනවා. එතකොට ප්‍රේත ලෝකවල තිරිසන් ලෝකේ අපිට ප්‍රකටවම පේනවා. ඉතින් මනුස්ස ලෝකේ සුගතියක් කියලා කියන මනුස්ස ලෝකේ කොයිතරම් දුක් තියෙනවද? දැන් අපිට ඉපදෙද්දී ඇති වෙන දුක සමහර මතක නැහැ. නැත්තම් ඉපදින අවස්ථාවේදී ඇති වෙන දුක්. ඊට පස්සේ අසනීප වුණාම ඊට පස්සේ තව කියන මේ දේවල් සියල්ලම අර සසර දුක කියන එකට අයිති. පැහැදිලි නේ? එතකොට මේ සසර පවතිනවා නම් මේ දුක් සියල්ලටම මුණ දෙන්න වෙනවා. එතකොට අපි ඔය කියන්නේ දුක්ඛ දුක්ඛ කියන කාරණාව සම්බන්ධව දුක්ඛ සහ දෝමනස්ස වේදනාවන් කියන එක තමයි එතකොට ප්‍රධානම දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ. ඒක එතකොට අපිට ප්‍රකටයි. ඊට අමතරව තව තියෙනවා ආකාර වලට පොදුයි. දැන් දිව්‍ය ලෝකෙක ඉපදුනත් ඒ විපරිණාම දුක්ඛය කියන එකට මුණ දෙන්න වෙනවා. එතකොට ඒකත් මේ සසර කියන එකටම අයිති. දැන් දිව්‍ය ලෝකෙක ඉපදුනාම හැමදාම දිව්‍ය ලෝකෙම ඉන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙක ඉපදුනාම හැමදාම ඉන්න පුළුවන් දෙයි. ඉන්න බෑ. ඒකෙන් චුත වෙන්න වෙනවා. එතකොට ඒකත් විපරිණාමයටපත් වෙනවා. එතකොට ඒක පරමාර්ථ ධර්ම විදිහට ගත්තාම නැත්නම් ඇතිවිවි නැතිවිවි යන ස්වභාවයක් තියෙනවා මේ සියලු පරමාර්ථ ධර්මවල. එතකොට ඒක තමයි විපරිණාම දුක්ඛය කියලා කියන්නේ. එතකොට සසර පවතිනවා නම් මේ විපරිණාම දුක්ඛයට මුහුණ දෙන්න වෙනවා. ඒකට ලක් වෙන්න වෙනවා. ඒත් එක්කම සංඛාර දුක්ඛය. එතකොට අපි හොඳ භවයක උපදින්න නම් ලේසියෙන් දානි වළඳලා නිදාගෙන හිටියොත් හොඳ තැන්වල උපදීද? වෙන කුසලයක් නොකර හිටියොත් හොඳ තැනක උපදින්න පුළුවන් වෙයිද? එහෙම බෑ. දැන් දිව්‍ය ලෝකයක, මනුෂ්‍ය ලෝකයක උපදිනවා නම් ඒත් කුසල් සිද්ධ කරන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. දන් දෙන්න වෙනවා. ඒකට මහන්සි වෙලා දේවල් උපයා ගන්න වෙනවා. වෙහෙසක් විඳින්න වෙනවා. ඒක තමයි සංඛාර දුක්ඛ කියලා කියන්නේ. දැන් ඊටත් වඩා බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ඊට වඩා දුකක් විඳින්න වෙනවා. ඒ තත්වයට පත් වෙන්න කියන්නේ ධ්‍යාන උපදවන්න මහන්සි වෙන්න වෙනවා. ඒත් එක්ක මේක දිගට පවත්වා ගන්න සෑහෙන වෙහෙසක් විඳිනවා. ඉතින් මේකත් දුකේම කොටසක්. ඒතර මේ කියන සියලු දුක් වල සම්පීඩනයක් තමයි සසර ගමන කියලා කියන්නේ. එහෙමනම් ඒ සසර ගමන කියලා කියන මේ දුක් පින්ඩය එහෙම නැත්නම් මේ දුක් වල පැවැත්ම භාග්‍යවත් තුන උතුමන් වහන්සේ නමක් තමයි භාග්‍යතුන් වහන්සේ කියලා අර අරාණං හතත්තා ඉතිපි අරහං කියන කාරණාව කල්පනා කරද්දී මේ විදිහට සිහි කරන්න. මේ සසර පැවැත්ම ගැන සිහි කරලා එතකොට ඒ සසර ගමන කියන්නේ දුක් වල පැවැත්ම භාග්‍යතුන් වහන්සේ නතර කළා කියන අරමුණ හිතේ තියාගෙන ඒ කරුණ සිහි කරන්න. පැහැදිලිද? ඒ පූජාවන්ට සුදුසුයි කියලා කියද්දී ඒ ගැන අපි කලින් කතා කළා. ඉතින් මේ ලෝකයේ ලබන්න පුළුවන් ඉහළම தত্ত্বය එහෙම නැත්නම් ප්‍රඥාවේ ඉහළම දියුණුම தত্ত্বය තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඒ தত্ত্বය ලබා දෙන්න පුළුවන් එකම කෙනා දැන් බුදුරජාණන් වහන්සේ. කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජාවක් පැවැත්වීමෙන් පමණයි ඒ සඳහා. හැබැයි බුදු කෙනෙකුට කරන පූජාවකින් තොරව ඒක සමුර්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ සියලු පූජාවන් ලබන්න සුදුසු උතුමන් වහන්සේලා ඒ පූජාවන් ලබන්න සුදුසු උතුමන් වහන්සේලා අතරින් ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ කියලා ඒ හතරවෙනි කාරණාව ගැන ටිකක් කල්පනා කරන්න. ඒතකොට බුද්ධත්වයේ කියන බොහොම ශ්‍රේෂ්ඨ තත්ත්වයන් විවරණය අවශ්‍යයි. එහෙම නැතුව බෑ. එහෙම නැතිනම් මේක ලේසි තත්ත්වයක් නෙවෙයි. මේ සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ බුද්ධ භාග්‍යතුන් වහන්සේගේ තියෙන ඒ අග්‍ර දක්ෂිනේය භාවයේ කියලා කියන්නේ මේ වගේ තත්ත්වයක් කියලා තව ටිකක් කරුණු කල්පනා කරලා Tamanට වැටහෙන විදිහට සිහි කරන්න. එතකොට පස්වෙනි කාරණාවත් ඒ විදිහට තව ටිකක් සිහි කරන්න. කොහොමද ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන්නේ රහ නරහෝ කරෝති පාපානි කියලා. ඉතින් ඒ වචනය ගත්තේ ඉතින් ඒ අරහ කියන වචනේ හදාගන්න. තියෙකදී අරමුණු කරන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ సంతානයේ කෙලෙස් නැති නිසා පවක් සිද්ධ වෙන්න හේතු භාග්‍යතුන් වහන්සේගේ సంతානිය නැහැ. ඒ නිසා අකුසලයක් පාපයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ විදිහට මෙනෙහි කරන්නේ. ඉතනවල අර්ථය මෙනෙහි කිරීම. පැහැදිලි නේ? ඒ නිසා අර කරුණ පහම අර කෙලෙසුන්ගෙන් දුරු වුණා කියද්දි ලෝභය කියන්නේ මේ වගේ ධර්මයක්. ඒතකොට ඒ ධර්මය පීඩාකාරී කෙලෙසයක්. ඉතින් ඒකෙන් දුරු වුණාම ඒ කෙලෙසෙන් මිදුණම ඒ సంతානය බොහොම ශාන්ත సంతානයක්. එහෙම නැත්නම් කෙලෙස් වලින් තොර වුණා. ඒතකොට ඒ විදිහට අරහන් ගුණය තව හොඳට හිතට දැනෙන විදිහට පුහුණු කරන්න. ඊට පස්සේ අපි ඉතිරි ගුණ ටිකත් ඒ විදිහට කරන විදිය දැනගමුනේ. හරි. ඒතර ඒ වෙනකන් මේ කොටසේ මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් විනාඩියක් ඇතුළත අහන්න බලන්න. එක වටයක් යන්න සමහර විට විනාඩි 20ක් 15ක් 20ක් යන්න ඉඩ තියෙනවා. ඒ විදිහට වාර කීපයක් කරද්දී ඒ ගුණය අපිට මෙනෙහි කරද්දී හිතට දැනෙන මට්ටමට එනවා. එතකොට ඒ කරුණු සියල්ලම විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඉවර කරාට කමක් නැහැ. ඒක කාලෙ මෙච්චරයි කියලා අපිට හරියටම කියන්න බෑ. එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. තමන්ට ඒ කාරණාව හොඳට හිතතරමකුත් නැහැ නේද? මන්ට ඉවර කළාත් ආපහු කරන්න තියෙන ওই ටිකම දිගට මෙනෙහි කරන්න නිසා තමන්ගේ හිතට දැනෙන මට්ටමට එනකන් ඒ ටික කරන්න. සමහර විට විනාඩි 15ක් 20ක් යයි මුල් වටේ වගේ හොඳට මෙනෙහි කරන්න. ඒ කාලය ගැන හිතන්න එපා. තමන්ට හොඳට හිතට දැනෙනකන් ඒ ටික මෙනෙහි කරන්න.
මානසිකාර වේගය අපිට එක විදිහට පවත්වන්න අමාරු නම් අපි හිතමු දැන් රෙකෝඩින් එක වගේ මේ ඒ ගුණ ටික සම්බන්ධ යම් කිසි කාල ප්‍රමේයකට කාලයකට ගැළපෙන කාලයකට මේ රෙකෝඩ් කරලා ඒක මේ කණේ ගහ කරනවා. එතකොට දැන් ඒකෙන් ඔය කියන උපචාරයට ආදී යන්න පුළුවන් මේ වගේ
ප්‍රධානම දේ ඔකේ අර අර්ථය වැටහීම කියන එක. ඊට කලින් ඒ කිනාට ඒ කරුණු වැටහිලා තියෙනවා නම් කනට ඇහෙන එකට වඩා ඇත්තටම තන ප්‍රධානම දැන් මනසින් දැකීමයි වැදගත් වෙන්නේ. මොකද දැන් මේක මනෝද්වාර වීතිමනී උපචාර සමාධි කියලා කියන්නේ. කියන්නේ ඉතින් මනසින්ම ඒක හොඳට ප්‍රකට වෙන්න ඕන හිතට අර්ථය. මේ වචනය අපි මෙනෙහි කිරීමට වඩා වැදගත් වෙන්නේ අර්ථය මෙනෙහි කිරීම. අර්ථයට
දැන් අඛණ්ඩව දැන් නිදුනවල තියෙන පාට ටික අඛණ්ඩව වෙන අරමුණකට යන්න පුළුවන් මෙනෙහි කිරීමට වඩා
ඒක නෙවෙයි
බාග්ිනාස්ගේ
ඒ දිගට එක ගුණයක් සිහි කරන මට්ටමට තාම කෙරිලා මදි. එහෙම වෙන්න මේ ಗುಣ නවයම විස්තරැතුව මේ විදිහට කෙරෙන්න ඕන. ඒ කලයින් පස්සේ යම් අවස්ථාවක් එනවා අරහං කියද්දි අර ಗುಣවල සම්පින්ඩණය තමන්ට තේරෙන්න ගන්න. ඊට පස්සේ සම්මා සම්බුද්ධ කියද්දි ඒ විදියයි. ඒ විදියට ඒ ಗುಣ නවයේම හුරු වුණයින් පස්සේ ඊට පස්සේ අපි මේ ಗುಣ නවයේම
දැන් මෛත්‍රී භාවනාව දැන් ඊට පස්සේ අනිත්‍ය භාවනාව නැසානිත්‍ය කියලා ඉන්නර එක උදාලනම ඒ තියෙනවා මේ සංස්කරණයක්. ඒක අහගෙන පෑයකම ආර දෙකක් ඉතින් ඉන්න පුළුවන්. ඒක නෙවෙයි ඔය කියන
නෑ ඒකෙත් නෑ නෑ ඒකෙදි කුසලයක් වෙයි. ඒකෙ කුසලයක් තියෙනවා. නමුත් අර භාවනාමය කුසලය කියන එක හැදෙන්න හිතට මේ සම්බන්ධව හොඳට ඒ විදිහට අරමුණු ටික හිතට දැනුනම ඊට පස්සේ අපි අර ඒ ಗುಣ නවය ඔස්සේ ගිහිල්ලා අපිට එක ගුණයක් හොඳටම ප්‍රකට ගුණය අපි තේරෙන මට්ටමට කරන්න ඕන. එහෙම කාලයක් ටික කාලයක් කරන්න ඕන. එහෙම කරගෙන යද්දී අපිට තේරෙනවා අපි හිතමුකෝ භගවා ගුණේ Tamanට වඩා හොඳට ප්‍රකටයි. එහෙම අවස්ථාව ආවයින් පස්සේ අපි ඒ ගුණේම විතරයි සිහි කරන්නේ. ඒක මේ මට්ටම පහු කරලා තියෙන්නේ. දැන් අරහං කියද්දි අරහං ගුණේ හොඳට හිතට දැනෙනවා. කලින් ප්‍රගුණ කරලා තියෙන නිසා. ඒ වගේ භගවා ගුණේ භගවා කියලා කියද්දි හිතද්දි ඒ කරුණ වලින් Tamanට යම් කොටසක් හොඳට ප්‍රකට වෙනවා. මේ හේතුව නිසා භගවා කියලා කියන්නේ කියලා. අර්ථය. ඒ මට්ටමට ආවයින් පස්සේ ඊට පස්සේ අපි දිගටම භගවා කියන කොටස විතරයි සිහි කරන්නේ. දිගටම අර අර්ථය හිතට දැනෙන විදිහට දිගට මෙනෙහි කරා. ඒ අර්ථයත් එක්ක මෙනෙහි කරද්දි තමයි උපචාර මට්ටම ඇති වෙන්නේ. ඒ අවස්ථාව වෙනකන් තව ටිකක් ඒ ගුණය ಗುಣ ටික හොඳට හිතට දැනෙන මට්ටමට පුහුණු කරගන්න ඕන. එහෙම කරගත්තම ඊට පස්සේ පුළුවන්.
අර අනේ පිළිසිට තුමාට සම්මාස මේ ආලෝකයේ හැදිනවනේ.
ඔව්.
ඒක යාට මේ මනෝද්වාරයේ
ආලෝකය කියලා කියන්නේ ඇත්තටම චිත්තජ රූප සහ චිත්ත සමුත්ථාන උතුජ රූප. ඒකට ඒ බාහිරට පේන්නේ උතුජ රූප කොටස. චිත්තජ රූප කොටස පහළ වෙන්නේ ශරීරයේ ඇතුළේ විතරනේ. ඒකට ඒ උතුජ රූප කොටස තමයි ඒ බාහිරට මෙයා එන්නේ. ඒක වෙන්න පුළුවන් පරිකර්ම අවස්ථාවේදී නම්. يعني ඒක ධාන හෝ උපචාර සමාධි මට්ටම් රූප උපද්දවනවා. ඒකට ඒක හිතේ ප්‍රබලත්වය අනුව තමයි බහැරට කොයි තරම් විහිදෙනවද කියන එක තීරණය වෙන්නේ.
ඒ කියන්නේ දැන් පිටින් කෙනෙක් බලන් හිටියොත් එහෙම අර භාවනා කරන කෙනාගේ බහැරට
එහෙම පේන්නේ නැහැ. දැන් රූප දකින් ඇතැම් විට සත් දැන් මනුස්සයින්ට පේන බව කියන්නේ නැහැ එහෙම. දිබ්බ චක්කු වගේ තියෙන කෙනෙකුට බලන් පුළුවන් වෙයි. ඒ විදිහට අර විපස්සනා ඕබාස එහෙම ඇති වෙන්නේ. ඒක දැන් ඒ යෝගියාට පේනවා වටේම ආලෝකමත් වෙලා මේ දේවල් ඔක්කොම පේන්න ගන්නවා. දුර තියෙන දේවලුත් පේන්න ගන්නවා. රෑ කියමුකෝ. රෑ වුණත් දවල් වගේ පේන්න ගන්නවා. දැන් අනිත් අයට ඒ එළිය පේන්නේ
නැහැ. ඒ විතරේ චක්කු විඥානේ සම බලන්නේ.
කියන්නේ මනෝ විඥානේ. චක්කු විඥානේ නෙවෙයි.
නෑ
නෑ. ඕක ගැන අර වාදීකුත් යන්නේ එකනේ දැන් මේක දකින්නේ. මේ කියන එක තමයි පිළිගන්න. ඒ
කියන්නේ යෝගාචරයට විතරක්
වෙනවා. විතරක් පේනවා. එහෙන් දකින්නවා වගේම පේනවා කියලා කියන්නේ.
ඒ කියන්නේ මනෝද්වාරයෙන්ුත් ඇත්තටම බාහිර සියල්ල බලන්න
පුළුවන්. කියන්නේ දිබ්බ චක්කු වගේ තමයි ඒ අවස්ථාව. ඒ වගේ ආලෝකයක් දැන් අපි හිතමු අනේ පිටු සිටුතුමා ඒ විදිහට යන අවස්ථාව අපි බලන් හිටියා නම් අපිට පේන්නේ අපිට කරුවලයි. ඒ අනිත් අයට ඉතින් කළුවර වගේම තමයි පේන්නේ. දැන් අපි අහලා තියෙනවා මේ මෑතකත් ඒ වගේ වැඩ හිටපු සන්නාන්සලා ගැන මං තමයි දැන් අපවත් වෙලා ඇති ආරංචිණු විදිහට අපවත් වුණා කියලා. මේ බොහොම මෑතක වැඩ හිටියේ සන්නාහස කෙනෙක් ගැන අහලා තියෙනවා මේ එක්කෙනෙ නෙවෙයි ඒ වගේ තව බොහෝ පිරිසක් ඇති දැන් ඔලුත් අනිත් අයට ආරංචි වුණ කාරණා. ඒ ශ්‍රීපාද කස්තමයිලු වැඩිපුර ප්‍රගුණ කරලා තියෙන්නේ. විසවනාසට රෑ එළියක් නැතුව ඕන් තැනක වඩින්න පුළුවන් වටේම ආලෝකමත් වෙලා තියෙනවා කියලා. ඒක
ඒ කාලේ අපි ඉගෙන ගන්නකොට අර පන්ති සරලී ධර්ම ප්‍රශ්න අහනකොට ඒක ගෑන් ලබු කියලා මේ ඒත් මුදුන සෑහෙන්නේ යාට වැටහිලා. කලුවරේ වුණා පාඩම් කරන්න උනත්
නෑ. ඒ පැහැදිලිව කියන මේ කතාව දහම්.
අර උපචාර සමාධිය නැතත් ඒ වැටේම එන්න පුළුවන්.
අනිවාර්යම එනවා එන්න. එන්න පුළුවන්. හැමෝටම එනවා කියලා නෙවෙයි. ඒ කියන්නේ ඉතින් පෙර හුරු ආදියත් බලපාන එක. ඉතින් ඒකෙදි කියන්නේම ඒ පරිකර්ම සමාධි මට්ටම් වලදී පවා. මේ කියන්නේ සාමාන්‍ය දියුණු කුසල හිත් කසිනෙ වලට හරවන්න ඒක සම්බන්ධයක් නැහැ. මේක මේ කසිනෙ වලදී ආලෝක ආදී පහළ වෙන කීක වෙනම. ඒතකොට එතනදී ඒ දිබ්බ චක්කුවට මේක එතකොට කන අවස්ථාවක නැත්නම් පරිකර්ම භාවනා කියන අවස්ථාවක පහළ වෙන්න පුළුවන් ආලෝකයක් ගැන මේ කියන්නේ. එහෙමම කියන්නත් බෑ. දැන් මේ ආලෝකය කියන එක විතරක් නෙවෙයි අනික් කුසල් හිතවලිනුත් උපද්දවන්න පුළුවන් රූපනේ. එතකොට ඒ රූප දිගට උපදිනවා. තමන්ට මේ ආලෝකය වැටහෙන්නේ බොහෝ විට මනෝද්වාරයට. ඒක තමයි අර දැන් කසිනය එහෙම හුරු කරපු කෙනෙකුට ඇස් දෙක අරගෙනත් කසින නිමිත්ත දකින්න පුළුවන් වෙනවා. දැන් ඇස් දෙක අරගෙන අපි හිතමුකෝ කසින මේ කෙනෙක් හුරු කරගත්තා කියලා අපි හිතමු පීත කසිනේ කියලා තේින්න ගන්නවා.
ඉස්ස සංඥාසේ ස්පීන
වෙන ඒ වගේ.
අක්ටික සංඥා වේයාවෙත්
නේ. ඒක වැටෙන්නේ එතකොට මේ චක්කුද්්වාරයට නෙවෙයි. ඒ කසින නිමිත්ත වැටෙන්නේ මනෝද්වාරයට. දැන් බිත්තිය නෙවෙයි ඒ වෙලෙට පේන්නේ. දැන් බිත්තිය එතන දැන් මේක ප්‍රඥාප්ති රූපයක් නේ. ප්‍රඥාප්තිය ඇහැට වැටෙන්නේ නෑනේ. එතකොට ඇහැට පේනවා වගේම පේනවා. එතකොට දැන් බිත්තියේ සුදු පාට නෙවෙයි එතකොට පේන්නේ. එතකොට ඒක වැටෙන්නේ මනෝද්වාරයට. ඒ වගේ මනෝද්වාරයට වැටෙනවා. ඇද්දක අරගෙන හිටියත් මනෝද්වාරයේ අරමුණු ගන්න පුළුවන්.
අසාව
චක්කු විඤ්ඤාණත් පහළ වෙනවා. ඒකට එළියේ රූප දකින්න දැන් මම කියන්නේ මේ හැම නිදි පේන හැම එකම මනෝද්වාරයෙන් කියන එක නෙවෙයි. පැහැදිලිද දැන්? ඒ ආලෝකය කියන එක පහළ වෙන්නේ රූප නිසා. එතකොට ඒකෙන් ඒ ආලෝකමත් උනාම ඉතින් ඒ දේවල් චක්කු විඤ්ඤාණයෙන් දකින්න පුළුවන්. චක්කු විඤ්ඤාණයෙන් දකිනවා ඒ අවට තියෙන දේවල් ටික. චක්කු විඤ්ඤාණයෙන් දකින්න පුළුවන් අර දුර තියෙන දේවල්. ඕක නිසා තමයි අර වාදයක් කියන්නේ මේක චක්කු විඤ්ඤාණයෙන්ද දකින්නේ කියන්නේ නෙවෙයි. පැහැදිලි නේද? ඒසවන් ආහන්සට ඒ තිබිලා තියෙන්නේ ඒ කියන විදියට විපස්සනා උපස්ක්‍රේෂ කියන මට්ටම නෙවෙයි. අපේ දිබ්බ චක්කු කියන මට්ටමත් නෙවෙයි. උන්වහන්සේ ප්‍රකෘති කුසලයක් වඩන නිසා බොහෝ විට උපචාර සමාධි මට්ටම දිගට පවතින්නේ ඇති. ඒ නිසා ශරීරයෙන් ආලෝකයක් පිට වෙනවා. එතකොට ඒ ආලෝකයෙන් තමයි දේවල් පේන්නේ. එතකොට ඒ දේවල් පේන්නේ බොහෝ විට චක්කු විඥානෙ. උන්වහන්සේ ඇස් දෙක පියාගෙන යනවත් නෙවෙයි. ප්‍රකෘති එහෙන් දකින්නේ. එතකොට ඒ ආලෝකය කියන එකකින් රූප බාහිර ශරීරයෙන් පිටත අර කුසල් හිත නිසා උපදවන රූප. ආලෝකමත් රූප. ඒ නිසා තමයි අර බාහිර ආලෝකමත් වෙලා පේන්නේ. එතකොට ඒ ආලෝකය කියන එක ලෝකයක් උපදිනවා. ඒ ආලෝකයේ උපකාරයෙන් තමයි බාහිර රූප පේන්නේ.
හැබැයි සාන්තිය පිටිපස්සේ කෙනෙක් ගියොත්
එයාට
පේන්නේ.
උන්වහන්සේ මේ සමාධිය පිරෙහෙන්නේ නැහැ දැන් නීවරණ පහළුණේ නැත්තම්. එතකොට ඒ විලාවේ උන්වහන්සේ කොහොමද දැන් ඔන්න ප්‍රබල අකුසරයක්. එතකොට නම් ආලෝකයේ අතුරුදන් වෙයි. කොකට ටෝච් එකක් ළඟ තියාගන්න එක හොඳයි. ඒ වගේ තමන්ට ඒ වගේ තත්ත්වයක් ඇති වුණත් හදිසියෙ නේද යන ගමන් සර්පෙක් හරි දැකලා බය වෙනවා. එහෙම වුණොත් නැති වෙන්න පුළුවන්. නෑ ඒක දැන් එතනදී ඒක තමයි මම කිව්වේ. ඒක දිබ්බ චක්කු නෙවෙයි නැති වෙයි. උන්වහන්සේ නම් අමනුෂ්‍යව පිනිලා තියෙනවා. ඉසනන් තමයි අර යකෙක් එක්ක ලෙනක හිටියයි කියලා
කියන්නේ.
මේක හරියටම දන්නේ නෑ. ශ්‍රීපාද කන්දි තමයි ඉඳලා තියෙන්නේ. අපවත් වෙනකම් මම දැන් ගිහවල ඉඳලා. අන්න ඔව්. අරිණං හතත්තා කියන. ඔව්. ඒක ගැන තමයි මම මතක් කළේ. අර මෙතනින් අදහස් වෙන්නේ මාර්ග ඥාන වලින් කරන ප්‍රහාණයක් ගැන. සමුච්ඡේද ප්‍රහාණය ගැන. ඒතර බුදුරජාන් වහන්සේ ඒ කෙලෙස් මාර්ග ඥාන කරනන් කෙලෙස් යටපත් වුණාම අපහ උපදින්න පුළුවන්. දැන් අපි කුසලයක් කර කර ඉදදී කෙලෙස් යටපත් වෙනවා. තදංග ප්‍රහාණ වාචයෙන්. එහෙම නැත්නම් භාවනාවක කෙනෙක් ධානාදියක් ඉපදෙව්වොත් ඒවා විස්කම්බන විදියට ප්‍රහාණය වෙනවා ටික කාලෙකට. හැබැයි අපහ උපදින්න පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේ මාර්ග ඥාන වලින් මේ කෙලෙස් ප්‍රහාණය කරද්දී සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා. ඒවා නැවත ඒ ප්‍රහාණය තමයි එතන විශේෂයෙන් අරමුණු
කරන්නේ.
ඔය ඒකයි මං කිව්වේ. දැන් ඒ කරුණ ටිකක් වැඩිපුර තේරෙන්න ඕනනේ පටිච්ච සමුපාද අංග. ඒකයි මං කිව්වේ සංසාරයේ පැවැත්ම කියලා කෙටියෙන් ගන්න කියලා. ඒකේ අර්ථය පැහැදිලි නේ? ඔව්. එච්චර විස්තර දැනට දැනගත්තේ නැතුවට කමක් නැහැ. සසර පැවැත්ම කියලා කරපුවම ප්‍රමාණවත්. ඔව්. ඒක තමයි අර භාග්‍යතුන් වහන්සේගේ අරහත්වයේ විශේෂත්වය ගැන මම කිව්වේ. දැන් කෙලෙස් වලින් දුරු වෙද්දී අර වාසනා කියන සසර කුරුදු ආදියත් එක්කම දුරු වුණා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ අරහත්වයේ අරහන් ගුණ තියෙනවා. දැන් පූජාවන්ට සුදුසුද නැද්ද සුදුසුයි. කෙලෙසුන්ගෙන් දුරු වුණාද නැද්ද දුරු වුණා. කෙලෙස් සතුරන් නැසුවද නැද්ද නැසුවා. නමුත් ඒ විශේෂත්වය නිසා තමයි භාග්‍යතුන් වහන්සේට අරහන් කියලා විශේෂයෙන් කියන්නේ. මේ විශේෂත්වය තින් විශේෂයෙන් අරමුණු කරන්නේ. හරිනේ. මේ විදිහට තින් අසම්බුද්ධ ගුණය ගැනත් ඒ විදිහට ටිකක් දැනගමු නේද? ඉතිරි ಗುಣ ටික පිරිසට ටිකක් බලාගෙන Tamanටම බලා ගන්න පුළුවන්ද? ಗುಣ නමේම කොහොමද නාරදස් මට හරි ටිකක් විස්තර කරලා දෙන්න පුළුවන් වෙයිද? එහෙනම් දැන් කරන විදිය පිරිස දන්නවනේ. ওই විදියටම තමයි දැන් මේ ඉතිරි ಗುಣ ටිකක් මේ අපි පොතක්
අවශ්‍යයි අර පීනි කියලා
සම්පූර්ණ. ඔව් ඔව් දීලා තිබුණා. දෙන්න. ඊට පස්සේ ඉතිරි ಗುಣ ටිකක් මේ විදියටම විස්තර ඇතුව දැනගන්න ඕන.
අර කෙලෙස් වෙන සංස අපිට තව ඕන තරම් කල්පනා කරන්න
පුළුවන්. පුළුවන්.
ඔව්. ඒ විදිහින් 10ක් විතර දාලා කියන්න.
ඒ අර ක්ලේශ වස්තු කියලා 10ක් පේන්න නැතිසයි. ඔව් ඔව්. ඒවත් ඉතින් සිහි කරලා බලන්න පුළුවන්. ඒව එතකොට ඔතන දෝෂ කිලේශ වත්තු කියන එක ඇතුලේ තියෙනවා. එතකොට මේකේ විශේෂයෙන්ම දැන් සම්මා සම්බුද්ධ ගුණය ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරද්දී අර චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන තමයි එතන විශේෂයෙන්ම කතා කරන්නේ. අභිඤ්ඤේයේ ධම්මේ අභිඤ්ඤේයතෝ බුද්ධෝ ධම්මේ පහතබ්බතෝ බුද්ධෝ සච්චිකා තබ්බේ ධම්මේ සච්චිකා තබ්බතෝ බුද්ධෝ භාවේ තබ්බේ ධම්මේ භාවේ තබ්බතෝ බුද්ධෝ. ඔය විදියට. එතකොට මෙතනදී විශේෂම කාරණාව සම්මා සම්බුද්ධ ගුණය යටතේ. අර සම්මා සාමං අභිසම්බුද්ධි කියන පාඩය. තමන් වහන්සේම වෙන කාගේවත් උපකාරයක් නැතිව විශේෂම කාරණාද මෙතන දැන් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක්. සම්මා සම්බුද්ධ ගුණය සහ බුද්ධ ගුණය අතර වෙනස මොකක්ද? දැන් මෙතනදී සම්මා සම්බුද්ධ කියන එකේදී වැඩිපුර අපි අවධානය යොමු කරන්නේ තමන් වහන්සේ වෙන කෙනෙකුගේ උපදේශයකින් තොරව තමන් වහන්සේම අවබෝධ කළා කියන කාරණාව. පැහැදිලිනේ. එතකොට බුද්ධ ගුණයේදී විශේෂයෙන් අවබෝධ කර වූසේක කියන කාරණාව. පැහැදිලිනේ. එතකොට මේ අවබෝධ කරගත්තු ධර්මය හැමෝටම අවබෝධ කරවන්නත් බෑනේ. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අනෙක් අයටත් අවබෝධ කර වූවා. ඒ නිසා තමයි බුද්ධ ගුණය ගැන විශේෂයෙන් මෙතන කියන්නේ. බෝධිතා පජායාති බුද්ධෝ කියලා. එතකොට තමන් වහන්සේ අවබෝධ කළා. ඒ වගේම ගුණයේදී අර චතුරාර්ය සත්‍ය ධර්මය ගැන විස්තර ඇතුව තියෙනවා. ඉතින් ඒකෙන් හිමීට කියව ගන්න නේද? ඉතින් අභිඤ්ඤය ධම්ම කියලා කියන්නේ විශිෂ්ට ඥානයකින් දැනගන්න ඕන ධර්ම. ඉතින් විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්ම ගැන තමයි මෙතන කියන්නේ. එතකොට ඒ සාමාන්‍ය ඥානයකින් දැනගන්න බැහැනේ දැන් චතුරාර්ය සත්‍ය ධර්ම. ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන්නේ මාර්ග ඥානවල. ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තු නිසා. ඒකට දැන් වෙන කාගේවත් උපදෙස් ලැබුණාද භාග්‍යතුන් වහන්සේට විපස්සනාවට? කවුරු හරි උපදෙස් දුන්නාද භාග්‍යතුන් වහන්සේට විපස්සනා ගන්න? එහෙම උපදෙස් ලැබුණේ නැහැ. එතකොට දැන් සමහරු අහන්න පුළුවන් දැන් අට කතාවේ ප්‍රශ්නේ අහලම විසඳලා තියෙනවා. එතකොට ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන ඒ ගුරුවරයා ලැබුණානේ දැන් අරූප සමාපatti දක්වාම. එතකොට ඒක උපකාර වුණේ නැද්ද බුදුරජාන් වහන්සේට මාර්ග ඥාන ඵල ඥාන උපදවන්න? ඒකද විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ දේවල් භාවිතා කරේ නැහැ විපස්සනාවට. මොකද ඒ වෙද්දි භාග්‍යතුන් වහන්සේ කලින්ම පොඩි කාලෙම ආනාපාන සතිය කරලා තිබුණා. ඒ ආනාපාන සති චතුර්ථ ධානයේ නැගී ඉතලා තමයි අරූප සමාපatti පාදකවත් කරගත්තේ නැහැ. පැහැදිලි නේ? ඒතර විපස්සනාවට පාදක කරගත්තී ආනාපාන සති චතුර්ථ ධානය. ඒ ධර්මතාව. ඔව්. එතකොට භාග්‍යතුන් වහන්සේ අර අරූප සමාපatti කලින් පුරුදු කරලා තිබුණාට ඒවා විපස්සනාවට පාදක කරගත්තේ නැහැ. එතකොට ඒ නිසා ඒ අය ඒ සමතේට කරපු ඥානා කියලා කියන්නේ. පැහැදිලිනේ. ඒතර පරෝපදේශ රහිතව කියලා කියන්නේ කවුරුත් උපදේශයක් දුන්නේ නැහැ මෙන්න මේ විදිහට චතුත් අධ්‍යානෙට ආනාපානේ වඩලා ඊට පස්සේ සංස්කාර සම්මර්ෂණය කරන්න හිම කාගෙන්වත් උපදේශයක් ලැබුණේ නැහැ. පැහැදිලිනේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේට ඒ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒකට ඒ කාරණාවට අපි මුල් තැන දීලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒකට පිරිසිඳ දත යුතු ධර්ම කියලා කියන්නේ පරිඤ්ඤයේ ධම්මේ කියලා කියන්නේ පිරිසිඳ දැනගන්න ඕන ඉතිරියක් නැතුව හොඳට පරිච්ඡේද කරලා දැනගන්න ඕන දෙයක් තමයි දුක කියලා කියන්නේ. එතකොට මේ දුක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ විසින්මයි අවබෝධ කරගත්තේ. එතකොට ඒකෙදී මේ දුක්ඛාර සත්‍ය කියන එක
දෝසාකාරින් 16.
මොකද්ද? දුක කියන එකද? ඔව්. මේ 12 ආකාරය කියන්නේ අර තිපරිවට්ට කියන එක නේද?
16 ආකාරයක්.
ඔව් 16 ආකාරයක්ත් තියෙනවා. මෙතනදී විස්තර කරන්න විශේෂයෙන්ම දැන් දුකේ අර ප්‍රභේද ටික. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ඒ විදිහට ඒ සියලු ප්‍රභේද සහිත දුක්ඛය භාග්‍යවත් අවබෝධ කරගත්තා. පැහැදිලිනේ. එතකොට මේ චතුරාර්ය සත්‍යයේ අර සෝලස ආකාරය කියලා කියන්නේ අර පීලනාද පීලන සංකත සන්තාප විපරිණාම ආදී අර්ථ ඒ ටික ගැන විශේෂයෙන් අදහස් කරන්න එතනදී බුද්ධ ගුණය යටතේ ඒ ටික විස්තර කරනවා. එතකොට මෙතනදී විශේෂයෙන් අපි අරමුණු කරන්න ඕන දුක කියන කාරණාව දුකේ ප්‍රභේද සහිතව මරණයේ ඒ කියන දුක් සියල්ල භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ විසින්ම දුකක් බව අවබෝධ කරගෙන ගැඹුරින් අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒක තමයි දුක පිළිබඳ ඥානය. ඊට පස්සේ සමුදය කියද්දී දුකට හේතුව පිළිබඳව තෘෂ්ණාව සම්බන්ධව. ඒකට ඒකෙ බෙදීම් ටිකත් එක්ක පොතේ තියෙනවා. ඒක හිමීට කියවලා ඒ ටික තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ නිරෝධය සම්බන්ධව. ඊට පස්සේ මාර්ග ඥානකින සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ඒ ටික ටිකක් මෙනෙහි කරන්න. පැහැදිලියදී මේ විදිහට විස්තර ඇතුව මේකේ කියවෙන විදිය හොඳයි. ඒකේ අපහැදිලි තැන් තියෙනවා නම් තව ටිකක් නාරදාත්මයික හරි කතා කරලා ඒක ඒ දහම් කරුණු ගැන කතා බහ කරලා විසඳ ගන්න. අපහු විද්‍යාචර්ණ සම්පන්න ගුණයත් ඒ විදිය. ඒතකොට එතනදී විශේෂයෙන්ම අෂ්ට විද්‍යා ධර්ම මේකෙත් පද විවරණයක් කියලා තව විස්තරයක් තියෙනවානේ. ඒ ටිකත් කියවලා විස්තර ඇතුව පුරුදු කරන්න. දැන් ඔය අරහන් ගුණය හිතට දැනෙන විදියට කරුණු පුරුදු කළා වගේම මේකේ ඉතිරි ටිකත් ওই විදියට පුරුදු කරන්න තමන්ට ඉඩ ලැබෙන විදියට. ඉතින් අරහන් ගුණේ ටිකක් කරන විදිය හුරු වුණා නම් ඉතිරි කරුණ ටික ඉක්මනින් වටහා ගන්න ලේසි. මොකද දැන් අරහන් ගුණේ ටිකක් හුරු වෙලා නම් ඊට පස්සේ අර හිත යම් සංසිඳීමක් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ කෙනාගේ හිතේ අර ශ්‍රද්ධාව යම් මට්ටමකට තහවුරු වෙලා තියෙන්නේ. එතකොට ඉතිරි ගුණ ඉක්මනට වැටහෙන්න ගන්නවා. දැන් අර එකක් කරනකන් තමයි ටිකක් අමාරු. මොකද හිතේ කෙලෙස් ටිකක් වැඩි. ඒ නිසා අර ශ්‍රද්ධාව පැත්තත් හැදිලා මන්ටත් ගන්න. එතකොට අරට වඩා ටිකක් වේගෙන් කරගෙන යන්න පුළුවන් වෙයි. දැන් ඒක කාලය ගැන හිතන්න එපා. ඒකයි අපහු කියන්න තියෙන්නේ. Tamante කරුණු ටික හොඳට හිතට දැනෙනකන් කරන්න. මේ විදිහට කරගෙන යන්න. ඔව්. එහෙම ලැබෙන්නේ නැහැ කාගෙන්වත්. එහෙම උපදේශයක් ලැබෙන්නේ නැහැ. එහෙම ඉඳලා තියෙනවා. අරහන්ත බ්‍රහ්මයෝ ඉන්නවනේ. ඒ හිටියත් ඉතින් ඒ අය ධර්මදේශනා කරලා හරි එහෙම කරන්නේ. එහෙම උපදේශයක් ලැබෙන්නේ නැහැ. ඔව්. ඒක අපි බුද්ධ ගුණේ යටතේ කතා කරමු නේද? එතකොට අනික් අයට කියලා දීම වට ඒ අනිත් අයට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනකන් පුළුවන් වෙන ආකාරයට ධර්මයේ දේශනා කළා කියන එකයි. දැන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරලා අනිත් අයට අවබෝධ වෙන තත්ත්වයට පත් කළානේ. දෙටිය අතර තියෙන විශේෂ ඥාන අසාධාරණ ඥාන අතර තියෙනවනේ. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ සහ සත්තානං ආසයනුසේ ඥාන. ඉතින් ඒ ඥාන දෙක භාග්‍යතුන් වහන්සේගේ විශේෂ ඥාන ශක්ති දෙකක්. ඉතින් ඒ ඥාන ශක්ති දෙක නිසා භාග්‍යතුන් වහන්සේට පුළුවන් අනිත් අයගේ ඉන්ද්‍රියයන් දියුණු වෙලා තියෙන මට්ටම සහ ඒ අයගේ සසර පුරුදු ආදී ඒ දේ දැනගෙන භාග්‍යතුන් වහන්සේ ඒ කෙනාට හරියටම ගැළපෙන කමඨහන දේශනා කරනවා. ධර්ම දේශනාව කරනවා. ඒ වගේම සූත්‍ර දේශනාවක් කරනවා නම් ඉතින් ඒ සුදුසුම වචන වලින් එයාට හොඳටම වැටහෙන වචන මේවයි කියලා භාග්‍යතුන් වහන්සේට තේරුම් ගන්න පුළුවන්. මේ කෙනාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මේ මට්ටමින් තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය මේ මට්ටමින්. එතකොට ඒවා වැඩෙන්න නම් මේ විදිය දේශනාවක් කරන්න ඕනේ. තමන් වහන්සේගේ විශේෂ ගුණයක් තියෙන ඉතින් අර අනික් අයට ධර්මය අවබෝධ කරවීමේ. පැහැදිලිනේ. ඒ කාරණාත් ඉතින් සිහි කරන්න. මේ විශේෂ ගුණ භාග්‍යතුන් වහන්සේගේ තියෙනවා. ඒ නිසා අන්‍යයන්ට අවබෝධ කරවන්න දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට උනා සමහර අර ස්වර්ණකාර තෙරුන් වහන්සේගේ කතා විදි කියන්නේ. මාස කීපයක් ගිහිල්ලත් අරහත්ත්වයට පත් කරන්න උපකාර වුණා. ඉතින් ඒ අර භාග්‍යතුන් වහන්සේගේ තියෙන විශේෂ බුද්ධ ගුණය නිසා පැහැදිලි වෙන්නේ.
ආ.
ඔව්. ඒකත් බුද්ධ ගුණේ යටතේ තමයි තියෙන්නේ. සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤත්ති නිබ්බාන කියේ. ඒ ඒ මේ කරුණු පහ. එතකොට ඤෙය්‍ය මණ්ඩලය කියන්නේ ඒකත් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කළා කියන එකයි. ඤෙය්‍ය මණ්ඩල කියලා කියන්නේ ඇත්තටම අවබෝධ කළ ධර්ම කියන එකයි. හරි නේද? දැනගත යුතු ධර්ම වලට කියන නමක් තමයි ඤෙය්‍ය. ඒකේ අන්තිමට තියෙනවා නේද? ඒක තමයි මේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ නේද? ධම්මචක්ක සූත්‍රයේ ඒ ත්‍රිපරිවර්තය තමයි දේශනා කරන්නේ. ඒ චතුරාර්ය සත්‍ය හැම එකක් සම්බන්ධවම අය සහ අවසානිකට කියන නම මට මතක නැහැ. කොහොම හෝ කෘතඥා. එතකොට මෙය කළ යුතුයි. එතකොට මෙය තමයි කරන්න තියෙන දේ. එතකොට දුක කියලා දෙයක් තියෙනවා. එය ප්‍රහාණය කළ යුතුයි. තියෙනවා. එය පිරිසිඳ දත යුතුයි. එය පිරිසිඳ දැනගත්තා. එතකොට සමුදය කියලා දෙයක් තියෙනවා. එය ප්‍රහාණය කළ යුතුයි. එය ප්‍රහාණය කළා. ඒ විදිහට ආර්ය සත්‍ය හතරම ගැන පැහැදිලි වෙනවා. ඉතින් මේ කරුණු දෙකකින් අපිට ඒ ටිකක් කල්පනා කරන්න පුළුවන්. ඒ දුක පිරිසිඳලා දැනගන්න ඕන කියන බව අවබෝධ කරගත්තා. ඒ වගේම ඒක පිරිසිඳලා අවබෝධ කරගත්තා. පැහැදිලි නේද? ඒතොර ඒ වගේම සමුදය දුකට හේතුවක් කියලා දෙයක් ලෝකේ තියෙනවා. එය ප්‍රහාණය කළ යුතුයි කියලා අවබෝධ කරගත්තා. එය ප්‍රහාණය කළ බවත් දැනගත්තා. කියන්නේ ප්‍රහාණය කළා වාගේ තුනහසෙ. ඒ විරෝධ සත්‍යයක් තියෙනවා ලෝකේ කියලා දැනගත්තා. ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතුයි කියලා දැනගත්තා. ඒක සාක්ෂාත් කළා කියලා දැනගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්තා. ඒ කියන්නේ මේ මාර්ග සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දැනගත්තා. එය භාවනා වශයෙන් වැඩි යුතුයි කියලා දැනගත්තා. වාගේ තුනහසෙ ඒක වැඩුවා ඒ වඩපු බව දැනගත්තා. පැහැදිලිද? ඔව් පරමාර්ථ. එතකොට දැන් අපි මේ පරමාර්ථ ධර්මනේ ආර්ය සත්‍ය විදිහට බෙදන්නේ. එතකොට මේ සත්‍ය අවබෝධ කරගන්න ඥානය. එතකොට ඒකත් එතකොට පරමාර්ථ ධර්ම සත්‍ය ඥානය කියලා කියන්නේ. දුක අවබෝධ කරගන්න ඥානයත් පරමාර්ථ ධර්මයක්. එතකොට අපි පරමාර්ථ ධර්ම එතකොට ඒ සත්‍ය වශයෙන් බෙදන්නේ ඒවත් ඉතින් දැනගන්න දැනට ලෝභජයසිකය. එතකොට ඉතිරි දුක්ඛ සත්‍යයි. එතකොට ලෞකික හිත් ටික දුක්ඛ සබ්බ නිර්මුක්තය. ඒ මොකද දුක්ඛාරය සත්‍ය විදියට යොදන්නේ නැහැ. දුක්ඛාරය සත්‍ය විදියට ඇතුළත් කරන්නේ නැවත දුක් උපදවන ධර්ම. දැන් ලෝකෝත්තර හිත් වලින් නැවත දුකක් උපදවන්නේ නැති නිසා සංස්කාර කියලා සකස් වෙන්නේ නැති නිසා
උදාහරණයක් විදිහට සමහර වෙලාවට බාල්තුනහස සාමාන්‍ය මික්ෂුවක් විදිහටත් වඩින අවස්ථා තියෙනවලුනේ. මේ
අප්‍රකට වීසී
අප්‍රකට විදිහට අපි තුනක් නැතිව සෝමනස්ස සාන්ත ඥාන සම්ප්‍රයුක්ත කුසල හිතකින් දානයක් දෙනවා. අපි තුන් දන්නේම නැතුව බාගතුනහස වැඩ ඉඳලා අපි දන්නේ නැහැ. එතකොට අපිට ආනිසංස වැඩිද කියලා මගේ මේ නිහි කෙනෙක් අහපු ප්‍රශ්නය.
ඔව් දැන් අපි පොදුවේ මේ ඉන්න පිරිසට කියලා අරමුණු කළා නම් අරමුණු වෙන බවයි පේන්නේ. කියන්නේ ඉන්න බව දැනගන්නම ඕනේ. දැන් ඒකනේ අර දැන් ඉතින් දෙයක් අරමුණු කිරීම හරි අමුතු. දැන් නිකන් මෙහෙම හිතන්නකො හිතින් දෙයක් අරමුණු කරන එක කොහොමද? හිතමු කෙනෙක් ප්‍රාණඝාතයේ සඳහා උපක්‍රමයක් යොදනවා අනුද්දිස්සකව ප්‍රාණඝාතයේට උපක්‍රමයක් යොදනවා. අපි හිතමු දැන් කාලේ හිටියට බෝම්බයක් හරි මොකක් හරි තියෙනවා කියලා. එතකොට ඕකේ දැන් ඒ කියන්නේ අරමුණු කළා ඇත්තටම අරමුණු වෙනවා. හැබැයි Taman දැකලත් නැහැ. හලත් නෑ. අපි තමු වෙන පිට රටක ඉඳන් ආපු කෙනෙක් ඔතෙන්ද අහු වෙනවා. දැන් අපි දැකලාවත් නැහැ කවදාවත්. හැබැයි ඒ කෙනා ඒ වෙලාවේ අරමුණ තමයි ප්‍රාණඝාතය සිද්ධ වෙන වෙලාවේ ඒ ප්‍රාණඝාතයට ලක් වෙන සත්වයින්ගේ ජීවිතින්ද්‍රිය. ඒක හිතින් දෙමස් තත්ත්වයක්. පැහැදිලි නේ. ඒ නිසා තමයි අපි අර අනුද්දිස්සකව කරන දේවල් වල දානයක වුණත් එහෙමයි, අකුසලයක වුණත් එහෙමයි. ඒ නිසා හරි භයානකයි පොදුවේ අපි අනිත් අයට බණින දේවල් වුණත්. ඒ තැන කාර්යයන් වහන්සේ කෙනෙක් එහෙම හිටියොත් අහු වෙනවා ඈ. ඉතින් ආර්ය උපාදිත අහු වෙනවා. ඒ නිසා හරි භයානකයි පොදුවේ ස්වාමීන් වහන්සේලාට කියලා බැන්නොත්. එහෙම නැත්නම් ප්‍රතිකරණ අය වරමු කරලා අසුවල් ආරන්නේ කරන වැරද්දකට පොදුවේ බැන්නොත් අපි හිතමුකෝ මොකක් හරි ආරණ්‍යක අන්න බනිනවා. ඒ අතරේ ආර්යයන් වහන්සේ කෙනෙක් ඉහළ ගුණයක් තියෙන කෙනෙක් හිටියොත් අහුවෙනවා.
මොකද අර අරමුණු වෙන
ඉඳලා අරමුණු වෙනවා අරමුණු. ඒ නිසා හරි භයානකයි මේ වගේ තැනක.
දානි දුන්නත් එතකොට
දානි දුන්නත් හිටියොත් ඒ දානි අනිකම්ප වෙයි. ඉගෙන හරියටම කියලා නැහැ. කියලා නැහැ. මේ ඔගෙන නාරද දවසක් ඇහුවා වගේ මතක. ඊට පස්සේ මම වැඩි වෙන පැත්තට කරුණු තමයි තේන්නේ. මොකද රේරුකාණ සන්නාන්සගේ විස්තරයක් එනවා අර බරපතල පාපයක් කියලා. හිමීට කියවලා බලන්න. එතනත් කියන්නේ කෙනෙක් අභිධර්මයේ ප්‍රතික්ෂේප කළොත්. එතකොට අර සංගායක මහරහතන් වහන්සේලාගේ ඩායිට තමයි අභියෝග කළා වෙන්නේ. මොකද තුන්වෙනි සංගායනාවේදී මෙහෙම මේ අභිධර්ම පිටකයක් තියෙනවා කියලාම වෙනමම පැහැදිලිවම කියලා වෙන් කරලා තියෙනවා. ඊට පසුව හිටපු රහතන් වහන්සේලාත් දැන් අර ත්‍රිපිටක චූලාභය, ත්‍රිපිටක චූලනාග කියන ඒ මහරහතන් වහන්සේලාගේ ඒ රහතන් වහන්සේලාගේ නම් වලම කියවෙනවා ත්‍රිපිටක කොටසන්නේ. ඒකටගේ අවබෝධයටත් එක්ක ඒකට පහරක් ගැහුවා වෙනවා. ඉතින් ඒක ප්‍රතික්ෂේප කළොත් ඒ නිසා ඒක බලවත් අකුසලයක් ආර්ය උපවාදත් වෙන්න පුළුවන් කියලා වගේ සන්නස කියනවා.
පස්සේදී මාස්ටර් හතගයන් වහන්සේට යක්‍ර සාද දෙමයි මහා ශ්‍රාවකයන් වහන්සේ ඒයි සංගයට අපහාස කරොත් දැන් කින්නම් පාරණි.
ඔව්. ඒත්
අපා වෙන්න පුළුවන් අවිචරයෙන් පන්නේ සර්.
ඔව් සමාකරන දුර.
හරි.
ගොඩක්ම බයයි. ඒ නිසා තමයි ඉතින් අපසල් ගැන අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම වලකින්ද.
අර කෝකාලික ස්වාමීන් වහන්සේ අගසාදින උඩ ගරහන්නේ සමස් නැත්තර නේද පුරන් වහන්සේ ඉස්සර.
එතන ප්‍රධානම කියන්නේ ගුණ නැසීමේ චේතනාව. අර ආර්ය ගුණය නැති කරලා කතා කරන එක තමයි එතන ආර්ය උපවාදීදි කියවෙන්නේ. එතකොට දැන් කෙනෙකුට අපි හිතමුකෝ පහත් විදියට බැන්නයි කියලා. ඒ වනිද්දි මොඩයා හරි ඒ වගේ ඉතින් අර හිංසා තමයි දැන් ඒ වගේ රළු වචන ඉතින් පාවිච්චි කරොත් බොහොම භයානකයි. තියෙන වැරද්දක් පෙන්නා දීම ඒකෙන් ආරෝපවද වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙක් අතින් ඇත්තටම නැතන හිතලා වැරද්දක් ඉන්නේ නැහැ නේ. අපසල් හිතකින් අපි හරියද වැරදිද කියලා දේවල් තීරණය කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැන් පරමාර්ථ වලට ගිහිල්ලා බැලුවොත් කුසල් හිතින් කළොත් ඒක වැරදි කියන්න බැහැනේ අපිට. නමුත් දැන් බාහිර ලෝකයේ සාමාන්‍යයෙන් වැරදි කියලා කියන දේවල් වෙන්න පුළුවන්, ප්‍රඥාප්ති තියෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් අතින් ඒ දේ කැඩෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි හිතමු ගෙඩිය ගහද්දී එකතු වෙන්න ඕන කියලා තියෙනවා. ගෙඩිය ගහපුවම මෙතෙන් එකතු වෙන්න ඕන කියලා පුණාහසේක දන්නේ නැහැ. දන්නේ නැතුව එන්නේ නැතුව ඉන්නවා. ඉතින් අනිත් අය දොස් කියන්න පුළුවන් මොනවාන්සේට ගෙඩිය ගහලවත් ආවි නේ මේ කම්මැලිකම කියලා හරි මොනවා හරි දොස් කියන්න ඉඩ තියෙනවා. හැබැයි උන්වහන්සේගේ අකුසල් හිතක් තිබුණාද නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ සම්මුතිවලදී සමහර විටක ඉතින් අනිත් අය වැරදි කියලා කියන දෙයක් වෙන්න පුළුවන්. වැරදි කියලා සලකන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් මුල් කරගෙන හරි කෙනෙක් බැන්නොත් ටිකක් නරක විදියට ඒක හොඳ නැහැ. ඒ වගේ තියෙන අඩුපාඩුවක් ඉතින් කෙනෙක් පෙන්නලා දෙනවා. සන්නාන්ත මේ මෙහෙම ගෙඩියක් ගහද්දි කට්ටිය එකතු වෙන්න කියලා අපි කියලා තියෙනවා. මේ ඒ නිසා ඉතින් එහෙම ඒ ගෙඩියක් ගහනවා වුණත් වඩින්න කියලා. ඒක ඉතින් වරදක් පෙන්නා දීම එක වැරද්දක් නෙවෙයි. ඒකත් දැන් අපිට සියල්ලම මෙහෙමයි. දැන් අර ඒ තියෙන දේවල් වලදී අපි ප්‍රධාන විපාක හිත් ටික තියෙනවනේ, ඒව තමයි විපාක. ඉතින් අනිත් අභිනව කර්මත් ඔය අතරේ තියෙනවා. පැහැදිලි නේ? එතකොට තව කරුණු ගොඩාක් බලපානවා. ඉතින් ඒ වගේ එකට හේතු හැදෙන්න අතීත කර්ම බලපානවා ප්‍රධාන. ඒ නිසා තමයි මේ කර්මය නිසා මේ දේ වුණා කියලා ඒ වුණ ඒ කාලේ තුර ඇතුණු ඇති වුණ අකුසල් හිත් ටික, කියන්නේ දික්ටි සම්ප්‍රයුක්ත හිත් ටික, තවත් ලාභ සත්කාර ආදී ලැබීමේ හිත් ටික, ඒවා එතකොට අභිනව කර්ම. ඉතින් ඒවත් ඔකටම ඔක ඇතුළෙම තියෙනවා. පැහැදිලි නේ? එතකොට දැන් ඒ අර ඒ හිත් ටික පහළුණේ නැත්නම් ඒත් ඕක දිගට කරගෙන යන්නේ නැහැ නේ. පැහැදිලි නේ? එතකොට ඒවා එතකොට විපාක නෙමෙයි. විපාක කියලා අපි
ඉතින් පස්තන සාරිපුත් මහ රහතන් වහන්සේ අම්ම ඉන්නවනේ සාරි.
ඔව්.
රහතන් වහන්සේ අපමණ බැනගෙන සංජයටත් එක්ක වන්දු මහ රහතන් වහන්සේ. අක්ෂර කර්ම කිමිලි ගන්නද සෝන්නේ සෝවාමුනේ කොහොමද ඒ සමා කරගන්නේ?
සමා කරගන්නදී නේද? දැන් කතා වස්තුවක සියල්ලම කියවෙන්නේ නැහැ. පැහැදිලි නේද? දැන් ඒකයි අපි අර කතාවකින් හැම එකම බලන්න යන්න හොඳ නැහැ. ඒකේ සියල්ල කියවිලා නැහැ. එහෙම කරගන්න තියන්නේ. සමා කරගත්තේ නැහැ කියලා කොහෙවත් කියන්නේ නැහැ. ඒක නිසා කියන්නේ සමා කරගත්තද නැද්ද කියන එක කියන්න බැහැ. ඉතින් අපිට හිතෙන්නේ සමා කරගන්න ඇති කියලා.
සංසාරික ආරෝපණයත් මාර්ගඵල අන්තරය
සංසාරික යන්නාරි මන්ත්‍රය කරා. අන්තරායික ධර්මවල තියෙනවනේ නේද?
උපවාද අන්තරය.
ඔව් උපවාද අන්තරය කියන්නේ ආරෝපණය. මේ භාවනාවට සම්බන්ධව වෙන මොනවද තියෙන ගැටලු?
දැන් අපි අරගුණ
සාසනයේ ඔව් ඔව් තාම භාවනාව පටන් අරගෙන නැහැ. එතකොට අපි මේ විදිහට තව ටික කාලයක් ඇතරම කෙරෙන්න ඕන. ගුණ නමේ තියෙන සති දෙකක් විතරවත් තව යයි කියලා හිතෙනවා. එතකම් මේ ටික කතා කරන්නයි තියෙන්නේ. එතකොට ඒ අතරේ බුදු ගුණවල අපහැදිලි තැන් තිබුණොත් අහන්න ඊළඟට. දැන් අපි දැනට අරහන් ගුණේ විතරනේ විස්තර ඇතුව කතා කරේ. සම්මා සම්බුදු ගුණ ගැන ටිකක් කතා කළාද? එතකොට විජ්ජාචරණ සම්පන්න ගුණය, ඒ දේවල් කවුරු හරි තව වෙන කෙනෙක් බාරගත්තා නම් හොඳයි විස්තර කරන්නනේ. ඉවත් පුළුවන් නම් හොඳයි. එහෙනම් නැත්තම් කොහොමද හොඳ? කියන යෝජනාවක් තියෙනවා නම් කියන්න. දැන් මට නිතර ඒ එවෙන්නේ නැහැ මේකයි. නැත්තම් ඉන දවසට එක එක කතා කරොත් නම් කාලි මදි. ටිකක් කාලි වැඩිපුර යනවානේ. ඊට පස්සේ වෙන ලොකු සාමාජිකනේ. වැඩි එහෙම දිගට ඔක්කොම විස්තර කරන්න ඇති නේ. ඔය ඒකෙත් තියෙනවා. සුවිසි මහ ගුණේ පොත ගොඩක් හොඳයි. ඒ වැඩි ගොඩක් දිගයි නේ. විස්තර සමහර කොට දැන් ඒක කියවන්න කම්මැලි හිතෙන්න තියෙනවා නේද?
ඒක සුවිසි කරන අතරතුරේ කට්ටිය කියව ගන්න කියලා.
ඔව්. අහන්න හරියව. පුළුවන්. ඒකේ අර ඒ ගුණයේ හිතට දැයින විදිහට මෙනෙහි කිරීම ගැන තමයි ටිකක් විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. සම්මා සම්බුද්ධ ගුණය ගැන අපි කතා කරන්නේ මේ විදිහට කල්පනා කරන්න කියලා. ඒකට ඉතිරි ගුණ ගැනත් අපි පසුව ඉඳ ලැබෙනු කියවලා තියාගන්න. ඊළඟ දවසේ එහෙම වුණත් අපි ඒ ටික මෙනෙහි කරන්න ඕන විදිය ගැන ටිකක් කියන්න. දැන් අර ඒකේ එක එක ගුණය ගැන ටික විභාගය තුනහසකේ තියෙන අෂ්ට විද්‍යාව ගැන කල්පනා කරන්න. මෙන්න මේ උදාහරණයක් විදිහට අපි තමු පුබ්බේ නිවාස ඥානය, එහෙම නැත්නම් දිබ්බ චක්කු ඥානය කියලා. ඒ ඥානයෙන් කියවෙන්නේ මොකක්ද කියලා කෙටියෙන් දැනගෙන. එතකොට මේ විදිහේ ඥානයක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඉතින් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේට විඥා සම්පන්න කියලා කියන්නේ කියලා ඒ විපස්සනා ඥාන වල ඉඳන් ඒ තියෙන ඉතිරි හතර ටික නම් දන්නවා ඇති. එක එක ඥානය කියන්නේ මොකක්ද කියලා නේ. ඊට පස්සේ අර චරණ ධර්ම කොටස ගැනත් ඒ විදිහට කල්පනා කරන්නේ. ඒක අපහැදිලි තැනක් තිබුණොත් අහන්න නාරදාස් මගෙන්. හරි. ඔව් ඔව් දෙක. ඉර්ධි විද ඥානය කියලා විශේෂයෙන්ම කියන්නේ දැන් මනෝමය ඉර්ධි ඥානය කියලා කියන්නේ ඉර්ධි විද
රුවන් සක්මනේ.
ඔව් ඔව් ඒ මනෝමය ඉර්ධි ඥානය. එතකොට ඉර්ධි විද ඥානය කියලා කියන්නේ අනික් ඔය බාහිර රූප මවල පෙන්නන දේවල්. එතකොට පොළොවේ කිමි දෙන එක, අහසින් වඩින එක, ඒ දේවල් ඉර්ධි විද ඥානයි. එතකොට ඒක ගොඩක් ඒක තමයි ඉර්ධි විද ඥානේ වගේ එකක් උපදවා ගන්නවා නම් හොඳයි මේ කාලේ කවුරු හරි කියලා. ඒකට ඉතින් කට්ටිය උනන්දු වෙන්න නේද? ඒක ඉතින් ඊට කලින් කෙලස් ටික අඩු කරගෙන නේද? සිහියෙන් අනික් කටයුතු කරන්න මේක පුරුදු කරගන්න. ඊට පසුව ඊතර වගේ එකක් මේ කාලේ ඉතින් කෙනෙක් උපදව ගත්තොත් හොඳයි ඉතින්. ගොඩක් ඉතින් මේ වගේ උනන්දු වෙන එක වටිනවා. මේ වගේ එකක් කවුරුහරි කරන්න නේද? උනන්දු වෙමු කට්ටිය. මේ අභිඥා පැත්ත කියන එක නෙවෙයි. නමුත් ඉතින් ඊට වඩා වැදගත් වෙන්නේ තමන්ගේ හිතේ කිරස් අයින් කරගන්න එක. ඒ ටිකට උනන්දු වෙලා පසු කාලෙක කාලී තියුණා නේද? ඒ වගේ එකට උත්සාහවත් වෙන එක හොඳයි. පුළුවන්. මං හිතන්නේ මේ ඊට වඩා මේකේ විස්තරේ වැඩි. මේ පොතේ බුදුගුණ භාවනා කියන මේ පොතේ බුදුගුණ සම්බන්ධ විස්තරේ වැඩි කියලා මං හිතන්නේ. මේ කියන්නේ මේ ටිකටම වෙනම මේ ප්‍රශ්න ඉවර ඇති නේද? අපහු හරි තිබුණොත් පස්සේ කතා කරමු. කලින් දවසේ ඉඳන් තන් ටිකක් පින්ඩ පාතේට පරක් වුණා නේද?
සීමා සම්බේධය දක්වා කියනවනේ තමන් හිත මජ්ජත් වෛරී කුක්කල කියන එතකොට දැන් අනුමිත කියලා ප්‍රශ්නයක් ආවා. එහෙම නැත්නම් අපි හිතමු දැන් වෛරී පුද්ගලයාට ඇත්තටම භාවනා වඩා ගන්න අපහසු නම් හිත පුද්ගලයෙක් වගේ අරමුණු කරගෙන ධ්‍යානෙ උපදවලා ඒක හුරු කරවලා ඊට පස්සේ වෛරී පුද්ගලයා අරමුණු කරගෙන යන්න පුළුවන්
කියලා. ඔව්, ගැන ඔය ආචාර්යවාද දෙකක් තියෙනවා ඇත්තටම. මේ ගැන කලින් අහලා තියෙද මන්ද ඔහෙන මම ඊට පස්සේ ඇහුවේ නැද්ද? ඒකාවේ ඔක විස්තරයක් තියෙනවා. එතන කියන්නේ අර උපාධ්‍යයන් වහන්සේ වගේ කෙනෙක්ව අරමුණු කරලා ඊට පස්සේ කවුරු හරි තමන්ගේ ගරු සම්භාවනීය කෙනෙක්ව අරමුණු කරලා වඩන්න කියනවනේ. ඒ වඩද්දි ඒ කෙනාට ඒකෙන්වත් ඕනනම් ඉස්සරහට යන්න පුළුවන් කියන කතාව අර්පණා දක්වා කියලා කියන්නේ කියන සටහන බුද්දාලා ඇති. මේක වඩා ප්‍රගුණ වීම සඳහා මොකද ඔකේ පැටලවීම එන්නේ අර පසුව කියනවානේ මේ සීමා සම්බේදයම තමයි මෙතන නිමිත්තේ. මේ සීමා සම්බේදය කරද්දී ඒකේ නා එතකොට අර්පණාවට පත් වුණ මට්ටමට වුණා කියන කතාව ඒකෙම
කියන්නේ සීමා සම්බේධයෙන් පස්සේ.
සීමා සම්බේධයදී කියන්නේ මේ පාඩේ එතන ටීකාවෙත් විස්තරයක් එනවා. මම වුණොත් කවස මේකෙන් පස්සේ වුණොත් මම ඒ තැන එකතු කරලා කියන්න.
අතන එතකොට ඒක අවසානේ කියන්නේ සම්මස්සේ එහෙම නැතුව පුළුවන් කියලා.
පුළුවන් කියන පැත්තට තමයි දැන් ඔය සයඩු සම්මස්සලා
වුණත් ගන්නේ. ඒක විපාදනීකරණේ යටපත් කරනවා.
එහෙම පුළුවන් කියන කතාව තමයි කියන්නේ.
දැන් දිසා ඔදිස වන්දිස පරණේ සම්සන්නස මේ සීමා සම්බේධයෙන් පිළිලා
ඊට පසුව කරන්න. ඊට පසුව කරන්න පුළුවන් කෙනෙකුට කැමති නම් තව ඉස්සරහට මේ විදිහට ප්‍රගුණ කරගන්න පුළුවන්.
දැන් අපි හිතමුක ඇත්තටම සාසනයේ සීලිය හොඳට රැකගෙන මේ සීල් සත්‍යෝ සූපත් වේවා වෛර නැතුව ඉත්තරල එක පාර්ට් හිතනවා.
ඔයකේ ඉතින් අර තමන් හරියට ඒක අරමුණු කරන්න දක්ෂද කියන එක තමයි හිතන්න දෙන්නේ. දැන් අපි නිකම්ම වාක්‍යයක් ඒකයි දැන් අර බුදුගුණ අපි වඩද්දි කිව්වේ අපි නිකම්ම අරහන් සම්මා සම්බුද්ධ කියලා නිකන් කියාගෙන යනවා. ඒකෙන් ලොකු ගුණයක් වෙදෙන බව පේන්නේ. ඒ අරමුණු වෙනවද කියන එක තමයි බලන්න ඕනේ. ඒතකොට ඒක හිතේ සමාධියක් උපදින මට්ටමට මේක ප්‍රමාණවත්ද කියන එක. එහෙම ප්‍රමාණවත් වෙන මට්ටමට අරමුණු කරන්න ඕනේ. ඒ සපහන දාපු තැන
සූත්‍රද කියලා නම්
බලාගෙන යමු එකක් නේද? තව පොඩ්ඩයි එක නම් තියෙන්නේ. ඒ මෛත්‍රී භාවනාව ගැන ඉගෙන ගද්දි හිතුණාද මේක කරන්න ඕන කියලා? හරි නේද? හරියට කරන්නේ නැතිකම තමයි තියෙන්නේ නේද?
පිළිවෙලවත් අපිට ඇහෙනවා හරි අඩුයි. දැන් මා අවුරුදු දැන් 9ක් විදිහේ සුදු මාර්ගය කියලා ඉවරනහම තමයි දැන් මේ
මෙහෙමයි කරන්
තියෙන්නේ කියලා තේරුනේ. මෙහෙම
එක ගැන අර පිළිවෙලකට දේශනා ටිකක් හරිවත් ඉතින් කෙරෙනවා නම් වටිනවා. වැඩි සමහරු අර විසුද්ධි මාර්ගය පිළිගන්න කරනවා සමහරු ගැටෙනවා. ඒ නිසා එහෙම නෙමෙයි මේක මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මෙහෙමයි කියලා. ඉතින් අර මෛත්‍රිය ගැන කියවෙන සූත්‍රයක් මුල් කරගෙන කරණීය මෙත්ත සූත්‍රය හරි මුල් කරගෙන අන්න විස්තර කරනවා. එතකොට කට්ටිය ටිකක් අර හැප්පෙන එක අඩු වෙනවා.
ඔක්කොම ඉතින් පෙළ පාට අරන් තමයි සාන්ත කියන්නේ.
එහෙම තමයි. ඉතින් නැතු ඉතින් දැන් බුද්ධ ගෝසාචරණාතුක ඒ අවස්ථාව වෙනකන් රහතන් වහන්සේලා අඛණ්ඩව පරම්පරාවෙන් පුරුදු කරගෙන ආපු ටිකනේ ඔය. මෙයා කලේ. ඉතින් ওই කාලෙ වෙද්දි පැහැදිලිවම රහතන් වහන්සේලා වැඩි හිටපු යුගයේ බුද්ධ වර්ෂ 18ක් එහා يعني 18ක් කලින් බුද්ධ වර්ෂ 952 වගේ කියලා කියන්නේ. 900 ගණන්. ඉතින් ඒක නිසා පැහැදිලිවම ඉතින් පරිසම්විදාලාභීන් වැඩ හිටපු යුගයේ. මම පටන් ගද්දි මේකෙන් කියන්නේ මහා විහාර වාසීන්ගේ වාචනා මාර්ගය අසුර කරගෙන මම මේක ලියන්නේ කියලා. ඉතින් එච්චර ඒ වගේ දැන් මහා විහාරයේ තියෙන්නේ ලංකාවේ. මහා විහාරීය මහරහතන් වහන්සේලා කියන්නේ ලංකාවේ රහතන් වහන්සේලා. ඉතින් ඒ උතුමන් වහන්සේලාගේ වාචනා මාර්ගය අසුර කරගෙන ලිව්වයි කියන පොතටත් ඉතින් ගරිහා කරනවා නම් ඉතින් නේද? ඉතින් හරි පුදුමයි. ඉතින් අපි අපේම ලෝකයේ අත් කරන්නේ දැනටත් ඒ බුරුමේ එහෙම ගිහින් ගිහින් බලන්න ඕන එක. ඒ ගිහින් පොඩ්ඩක් කතා කරලා බලන්නකො. ඉතින් ඒ සන්නහන්තිලා ලංකාවේ ඒ පුරාණ රහතන් වහන්සේලාට ඒ තියෙන ගරුත්වය. ඉතින් දැනටත් වෙනම දවසක් තියෙනවලු. මට ඒ දිනේ හරියට මතක නෑ. මම තොරතුරු නිකන් හොයන්න බැලුවා හරියටම ලැබුණේ නැහැ. මලියදේව මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩම කරපු දවස මේ පොළොවට වැඩම කරපු දවස එදාට ඒ ලොකු උත්සවයක් වුණා. බුරුමේ අපි දවසවත් දන්නේ නැහැ. ඒක බුරුම සන්නාසකෙන් කපිත් එක හිතවත් ඒ ආස්ම තමයි විස්තරේ කිව්වේ. එදාට බුරුමේ තියෙන ඒ ආගමික උත්සවවල එක ප්‍රධාන උත්සවයක් ලු කිව්වා. මම හිතලා බලන්නකෝ ඉතින් මේ සම්නාහකේ කිව්වා. ඉතින් ඒ බුද්ධ වර්ෂ 200 ගණන් වල ඉතින් සන්නාහක වැඩ හිටියේ. ඉතින් අපේ රටේ සමහර ලාට ඉතින් සන්නාහක කවුද කියනවත් හරියට තොරතුරු දන්නේ නැහැ. ඉතින් එහෙම ගරුත්වයේ පැත්ත ගොඩක් අඩුයි ඒ පැත්ත.
අපි ලංකාවේ ඉන්නේ පිටිසි විනිවන්සී පරම්පරාවේ සංසිනවනේ මලදේවසා.
ඔව් මලියදේවසා නම් වෙන්න ඕනේ. එතන අර දේව කියලා නම කියවෙන්නේ ලංකකටම රහතන් වහන්සේනවා. ඉතින් අපි ගොඩ දෙනෙක් ඉතින් මේ ගරුත්වය හිතා ගන්න බැහැ. ඉතින් අර මේ අපේ දේවල් වලට කියලා සමහරවිට ගරු කරන්නේ මොකේටද කියලා නේ. ඉතින් අපිට ලංකාවට කියලා ඉතින් ඒ රටවල් වල තාමත් ගරු කරන්නේ ත්‍රිපිටකේ සංගායනා කරලා පොත්වල මුලින්ම ලියුට ඒ ටික රචනා කළේ. ඒත් එක්කම විසුද්ධි මාර්ගය ආදී පොත් ලියුනේ ලංකාවේ. ටීකා වලින් 90%කට වඩා ලියුනේ ලංකාවේ. ඉතින් ඒ නිසා තමයි ව්‍යාකරණ පොත් ගත්තම රූප සිද්ධිය, ඉතින් බාලාවතාර, මුකමත්ත දීපනී ඒ ගොඩක් ඒවා ඉතින් ලංකාවේ කියලායි කියවෙන්නේ. මුකමත් දීපණිය ගැන වුණාට සම්පූර්ණයි. ඉතින් ඒ වැලිය වුණේ ලංකාවේ. ඉතින් ඒ නිසා අනිත් පිට රටවල බෞද්ධ ස්වාමීන් වහන්සේලා ගිහි අය ලංකාවට ගරු කරනවා. අපේ ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා සහ ගිහි අය තැම් අය ඒ අපට ගරුත්වේ ලැබෙන ග්‍රන්ථවලට ගරුකියා කරනවා. ඒවා පිළිගන්නේ. ඉතින් හරි පුදුම දෙයක් ඒක. අරු එහෙම අටුවා පිළිගන්නේ නැති ලංකාවේ මේවා ලියුනේ කියලාම අපි අපිට කිව්වා. ඉතින් ලංකාවේ මේ ටික ලියුනේ ඇයි කට්ටිය ඒවට පිළිගන්නේ නැති අය ඉන්නේ ලංකාවේ කියලා. ඉතින් හරි පුදුම දෙයක් ඉතින් ඒක. අපි ධර්ම පිටකේ පිළිගන්නේ නැති අය ඉන්නවා ලංකාවේ. බුරුම ඒ වගේ ඒව නැහැ. එහෙම කවුරු හරි හිටියත් ඒ කෙනාට කවදාවත් පොතක් ලියන්න ධර්ම දේශනා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ ඉතින් ඒක අපරාධයක් තමයි. ඒකට කරන්න තියෙන එකම දේ අපි හරියට ධර්ම ඉගෙන ගන්න ඕන. අපි හරියට ඒ ප්‍රතිපදාව පුරන්න ඕන. ඉතින් ඒක තමයි එකම විසඳුම. ඉතින් හරියට ඒ ප්‍රතිපදාව පුරන පිරිසක් හිටියෝ, හරියට ඒ දේ ඉගෙන ගන්න පිරිසක් හිටියෝ, ඉතින් ඔය වැරදි මත යටපත් වෙයි. ඉතින් අපිට ලෝකේ හැමෝම නිවැරදි කරන්න බැහැ. ඉතින් අපි මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න නැතුව අපි දැන් රණ්ඩු වෙන්න නෙවෙයි නේද? අපි දේවල් ටික හරියට දැනගන්න ඕන, දැනගෙන පිළිපදින්න ඕන. එතකොට ඒ විදිහට ටික දෙනෙක් හැදෙනවානේ. ඉතින් ඒ අයගේ වෙනසක් ලෝකේ දකින්න ලැබෙනවානේ. දැන් ඔය විවේචනය කරන බොහෝ දෙනෙක් දිහා බලපුවම AI පිළිවෙලට ධම විනය පිළිපදිනයි නෙවෙයිනේ. ඉතින් එතකොට අර හැබෑවටම පිළිපදින පිරිස දිහා බලලා තව පිරිසක් එකතු වෙනවා. අපි පැවිදි වෙන්න ආවේ ඇත්තටම රේරුකාණී සන්නහන්සලා ගැන ගේ දේශනා අහලා, සන්නහන්සලා ගැන අහලා තිබුණු කරුණ නිසා පැවිදි වෙන්න ආවේ. ඒ වගේ ගුණවත්තු සිල්වත්තු ලෝකේ පහළ වුණ නිසානේ. ඒ නිසා තව පිරිසක් අනාගතේ ඒ වගේ සාසනයට එයි, ඒ වගේ සිල්වත් ගුණවත් පිරිසක් බිහි වුණොත් හරියට පිළිපදින පිරිසක්. මේ නිසා ඉතින් අපි කරන්න තියෙන්නේ මේ විදිහට සිල් ගුණ පුරන පිරිසක් බවට පත් වෙන එක. වෙන මේට අටුවා ටීකාත් එක්ක ඒ ධර්ම ග්‍රන්ථ වලට ශ්‍රද්ධාව ඇති වෙන ක්‍රමයට ඒ ධම විනය ඉගෙන ගන්න ඕනේ. ධම විනය තියෙන විදිහට පිළිපදින්න ඕනේ. එතකොට ඉතින් ඒක තමයි සාසනික දියුණුව කියලා කියන්නේ නේද? නැත්නම් ගොඩනැගිලි හදන එක ඒවා නෙවෙයි සාසනික දියුණුව කියන්නේ. දැන් ගොඩදෙනෙක් හිතනවා වගේ චෛත්‍යයක් ගොඩනගන එක ඒවත් අවශ්‍යයි නැහැ කියලා කියනවා නෙවෙයි. නමුත් ඒකට එකතු කරගෙන ඒ නිසා ඉතින් අර සාසන තුනයිනේ දක්වලා තියෙන්නේ. පරියත්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදනේ නේද? එතකොට ඒකේ නැහැනේ ගොඩනැගිලි හැදීමේ සාසනය කියලා එකක් ඒ අතරේ නැහැ. ඒ නිසා ඉතින්
පර්මිගාන සූත්‍රයට තමයි විස්තර කරන්නේ. මහා චේතිය සරිස සයිති දාහ කර සාසනීය එක දවසක්වත් නෙමෙයි. පරියත්තිය නිසාලු සාසනීය දරන.
ඒ නිසා ඉතින් ප්‍රතිපත්තියේ පිහිට ගන්න නම් පරියත්තිය අවශ්‍යයි. එතකොට පරියත්තිය හොඳට තියෙන තාක්කල් හොඳ පිරිසිදු ප්‍රතිපත්තියක් රැකෙනවා. එතකොට මේ ප්‍රතිපත්තිය තියෙනවා නම් ඉතින් ප්‍රතිවේදය ඇති වෙනවා. සයිතින් පරියත්තිය නැති වුණොත් ඒකේ තියෙන හානිය මොකද්ද? ඒ ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් කෙනෙක් අපි හිතමුකෝ රැවටෙනවා බොරු සමාධියකට. සමාධියක් නොවන දෙයක් සමාධියක් කියලා හිතාගෙන ඉන්නවා. පොත්පත් නැහැ කියලා හිතන්නකෝ. ඕක හරිද වැරදිද කියලා තීරණය කරන්න කොහොමද? දැන් ඒක නා කියනවා මට මෙහෙම වැටෙනවා මේක හරි කියලා. ඉතින් ඒක මනින්න මිනුම් දඬු නැහැ. ඉතින් මිනුම් දඬ තමයි ත්‍රිපිටක ධර්මය. එතකොට පිලාටුවා ටීකා ඇසුරු කරගෙන තමයි අපි නම් දඬ නැති වුණොත් ඊට පස්සේ වැරදි දේවලුත් හරි කියලා මනිනවා නේද? ඒ නිසා ඉතින් ඒ තමන් ඒ ලබන අද්දකී මේ දේවල් හරිද වැරදිද තීරණය කරන්න හරියට ධම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ඉතින් මේ ධම ඉගෙනීම වැදගත්. ඒත් එක්කම ධම ඉගෙනගෙන නිකම්ම හිටියොත් ඒකත් වැඩක් නැහැ නේ. සීරේ අපි විනය පිටකේ ඉගෙන ගන්නවා. ඒ ටිකට කතා කරනවා ඒවා වඩන්න උත්සාහවත් වෙන්න. ප්‍රඥාව ගැන කතා කරනවා ඒවා වඩන්න උත්සාහවත් වෙන්න. එහෙම කරද්දි ඉතින් අපි සාසනයේ ඉදිරියට යන්න උපකාර කරවු පිරිසක් වෙනවා නේද? එහෙම සතුටු වෙන්න පුළුවන් පසු කාලික වුණත්. Taman තව කෙනෙක්ට දෙයක් ලොකුවට කියලා දුන්නේ නැතත් අපි හිතමුකෝ දැන් එහෙම කියලා දෙනවා නම් ඒක ඉතින් ලොකු උපකාරයක්. එහෙම නැතත් ලොකු බිච්චුවක් වුණත් ඒකෙනුත් තව බොහෝ දෙනෙක් සාසනයට පැහැදිලා සාසනයට උපකාර කරන්න සාසනය ඉස්සරහට යන්න තව පැවිදි පිරිසක් සාසනයට ඇතුළත් වෙන්න හේතුවක් වෙයි. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අදට ඇති